ரோபோ ஒலிம்பிக்ஸில் சகந்துன்னு பிரமுகத்தம ரோபோடாக்ஷனே சம்பந்த தரங்காவலியன் இத்திஹாசே பலமு வரட்ட ஆஸ்திரேலியானு கண்டாயமாக ஜாயகிரகணே ஹிமிக்கர கனியமட சமத் வேணும் ஏ ஜாயகிரஹி கண்டாயமே நியமுவாவென்னே ஆஸ்திரேலியாவே ஸ்ரீலங்கைய பிரஜாவே அப்பே வித்யாக்ஞே குவீம அப்பட கொய் தரன்னம் சுவிசேஷி காரணையாக்து ஓ இதன் அது எஸ்பிஎஸ் சிங்கள குவனுதிரி வரசதானே மேசா கச்சாவேன் வென்னே ஆஸ்திரேலியாவுட லபுனு மெம சுவிசேஷி ஜாயகிரகணே பிலிமதுவ வெடி துரு தொருத்துரு கதாபாக கரானட எவாகேம லவ பிரமுக பெலே ஜாயகிரகணையாக ஆஸ்திரேலியாவுட ஹிமிகர தீமட ஒஹு மே ஷேத்ரே ஆப்பு கமன் மக பிலிமதுவ கதாபாக கரானட ஓ ஒஹு தமாய் ஆஸ்திரேலியாவே ஜாதிக வித்யாயத்தனே ரோபோ வித்யாவஹா ஸ்வயங்கிரிய பதத்தி கண்டாயமே பிரதானி பரேஷன வித்யாக்ஞ ஆச்சார நவீந்த கோட்டகே ஆய்போவன் கெல பிலிகன்னவ நவீந்த ஒபவ எஸ்பிஎஸ் சிங்கள குவான் இதிரி வடசட்டானட මුලින්ම ඔබගෙන් දැනගන්න කැමති ඔබ නායකත්වය දුන් රොබෝ තාක්ෂණ ඉංජිනේරු කණ්ඩායම ජයග්‍රහණය කළ මේ ඩාපා චැලෙන්ජ් කියන්නේ මොකක්ද?
ඩාපා කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම ආරක්ෂක පර්යේෂණ ආයතනය. ඒගොල්ලෝ දැන් අවුරුදු ගාණක් තිස්සේ ගොඩාක් සුවිශේෂ දේවල් වලට ප්‍රසිද්ධයි. උදාහරණයක් විදිහට කියනවා නම් 1960 ගණන්වල ඒගොල්ලෝ තමයි අන්තර්ජාලය නිර්මාණය කරේ. දැන් මේ මෑත කාලයේදී පහුගිය අවුරුදු 20 විතර ඇතුළත කාලයේදී ඒගොල්ලෝ රොබෝ තාක්ෂණය සම්බන්ධයෙන් බොහෝම අභියෝගාත්මක චැලෙන්ජස් ලෝකෙට ඉදිරිපත් කරපු කට්ටියක්. මීට අවුරුදු 20කට විතර කලින් ඒගොල්ලෝ පටන් ගත්ත චැලෙන්ජ් එකක් තමයි ඩාපා ග්‍රෑන්ඩ් චැලෙන්ජ් කියලා. එතෙන්දී ඒකෙන් තමයි ඔටොනමස් වෙහිකල්ස් කියන්නේ ස්වයංක්‍රීය වාහන සම්පූර්ණ ඒ ඉන්ඩස්ට්‍රි එක පටන් ගත්තෙත් ඒගොල්ලන්ගේ ඒ චැලෙන්ජ් එකක් සම්බන්ධයෙන්. ඉතින් දැන් මේ බොහොම මෑත කාලයකදී ඒගොල්ලෝ කරපු චැලෙන්ජ් එකක් තමයි ඩාපා සබ්ටෙරිනියන් චැලෙන්ජ් කියලා. අපි ඒකට කෙටියෙන් කියන ඩාපා සබ්ටි චැලෙන්ජ් කියලා.
මේ ඩාපා සබ්ටි චැලෙන්ජ් කියන එකේ තිබුණේ පොළොවයාට ඒ පරිසරවලදී කියන්නේ නැචුරල් ඩිසාස්ට් එකක්, කියන්නේ ස්වභාවික අනතුරක් හරි එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රියල් ඩිසාස්ට් එකක් වුණාට පස්සේ දැන් සර්ච් ඇන්ඩ් රෙස්කියු ටීම්ස් යවනවා ඉන්න ආපදාවට පත්ව පුද්ගලයන්, ඒ කියන්නේ සර්වයිවර්ස් ලබ හොයන්න. දැන් එහෙම යනකොට සාමාන්‍ය සර්ච් ඇන්ඩ් රෙස්කියු ටීම්ස් වල කට්ටිය හොයන දේවල් තමයි කාබන් ඩයොක්සයිඩ් තියෙන ස්ථාන, ඊළඟට මොබයිල් ෆෝන්ස් වල සිග්නල්ස් තියෙනවද, කියන්නේ බ්ලූටූත් හරි වයිෆයි සිග්නල්ස් තියෙනවද, ඊළඟට එයා වෙන්ස් කොහෙද තියෙන්නේ, ඊළඟට හිටපු මිනිස්සු පාවිච්චි කරපු හෙල්මට්ස් හරි ක්ලයිම්බින් රෝප් වගේ දේවල් තියෙනවද. ඉතින් ඒ වගේ දේවල් හොයන්න තමයි සාමාන්‍යයෙන් දැන්ට සර්ච් ඇන්ඩ් රෙස්කියු ටීම්ස් යවන්නේ. දැන් මේ තරගාවලියෙන් කරන්නේ මේ ඩාපා සබ්ටි චැලෙන්ජ් එකෙන් කරන්නේ මිනිස්සුන්ගේ යවන්නේ නැතුව මෙම පරිසරයට රොබොට් ටීම් එකක් යවනවා. ඉතින් දැන් මේ රොබොට් ටීම් එකට කරන්න තියෙන්නේත් අර වගේ කර්තව්‍යයක්. මෙතන තියෙන thermal mannequins like and human survivors love represent කරන එක, يعني ආපදාවට පත් වූ පුද්ගලයන්ගේ ආකෘති විදිහට තියෙනවා. ඉතින් ඒගොල්ලන් හොයන්න ඕනේ, ළඟට mobile phones වල signal හොයාගෙන wifi and bluetooth signals හොයාගන්න ඕනේ, ඊළඟට air vents තියෙන තැන් හොයාගන්න ඕනේ, ළඟට carbon dioxide high concentrations එකනේ high සංවිතියක් තියෙන ස්ථාන හොයා ගන්න ඕනේ. ඉතින් එන්නේ ඒ වගේ ඒ විදිහට තමයි මේ තරගාවලිය නිර්මාණය කරලා තිබුණේ.
එන්නේ එම තරගාවලියට තමයි අපේ කණ්ඩායම සහභාගී වුණේ. දැන් අපේ කණ්ඩායම කියලා මම කියන්නේ ඔස්ට්‍රේලියාවේ ජාතික විද්‍යාතනය වෙන CSIRO ආයතනය. CSIRO කියන්නේ Commonwealth Scientific and Industrial Research Organization කියන ආයතනයේ ප්‍රමුඛ කණ්ඩායමක් මට අවස්ථාවක් ලැබුණා මේ තරගාවලියේදී ඒ කණ්ඩායමට නායකත්වය දෙන්න. මේ තරගය ඇවිල්ලා රොබොට් ටීම් එකක්, කියන්නේ ස්වයංක්‍රීය රොබොට් ටීම් එකක්. කලින් අපි මුකුත් තොරතුරු නොදන්න බොහොම දුෂ්කර පොළොව යට තියෙන පරිසරයකට කොහොමද අපි මේ රොබෝ යන්ත්‍ර යවන්නේ කියන කාර්යයන් තමයි මේ චැලෙන්ජ් එක තිබුණේ. එතෙන්දී මිනිසුන්ට ඇතුල් වෙන්න තහනම් එම තරඟපතයට අපිට පැයක කාලයක් ලබා දෙනවා. එම පැයක කාලයක් ඇතුළත ගිහිල්ලා අපි කලින් අපිට දැනින් දුල තියෙනවා මේ ඔබ්ජෙක්ට්ස් කීපයක් තියෙනවා කියලා. අපි ඒව තියෙන තැන් සහ හරියට ඔබ්ජෙක්ට් එක අඳුනාගෙන ඒක තියෙන තැන සහ ඒ ඔබ්ජෙක්ට් එකේ වාගේ ආපහු දැනුම් දුන්නාම ඒකෙන් තමයි අපිට ලකුණු ලැබෙන්නේ. ඊළඟට පොළොවට පරිසරයේ ගොල්ලෝ කොටස් තුනකට බෙදලා තිබුණා. පළවෙනික මෑන්මේට් ටනල්ස් කියන්නේ උමං මාර්ග ඒ විදි පරිසරයක්. ඊට පස්සේ අන්ඩගන්් ර්බන් කියලා තිබුණ කැන්නේ පොළොවයාට මිනිසු විසින් ආදන ලද භූගත දුම්රස්ථාන වගේ කෙන සබ්වේ ස්ටේෂන්ස් වගේ තැන් තියනේවා. ඉළඟට අනිත්තක තමයි නැචරල් කේස් එකන ස්වාභාවික ලෙන් පද්ධතිීති ඒ හැම පරිසරයකටම යන්න පුළුවන් විදිහේ රොබෝයන්ත්‍ර අපිට මේ අවස්ථාවදි පාවිච්චි කරන්න වනා. ඉතින් ඒක තමයි මේ ඩාප සබ්ටරේනියන් චැලෙන්ජ් කියලා කියන්නේ. ඒක අවුරුදු 3ක් තිස්සේ තිබුණ එක එක කොටස් වශයෙන් තිබුණේ. මුලින්ම තිබුණා ටනල් සර්කිට් කියන කොටස, ඊට පස්සේ තිබුණා අර්බන් සර්කිට් කියන, ඊට පස්සේ තිබුණා කේව් සර්කිට්. මේ විදිහට කොටසින් කොටස තිබුණා. ඒක නිසා අපිට සිද්ධ වුණා ඒ හැම අවස්ථාවකටම බොහොම හොඳට පර්ෆෝම් කරලා ඊට පස්සේ ඊළඟ අදියරට යන්න වුණා. ඉතින් ඒ විදිහට තමයි මේ අදියර තුනකින් තිබුණ තරගාවලියක් තමයි මේ ඩාප සබ්ටි චැලෙන්ජ් කියලා කියන්නේ.
ඔව් නවින්ද, මේ වගේ තරගයක් ජයග්‍රහණය කරා ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යායතනයේ රොබෝ තාක්ෂණික ඉංජිනේරු කණ්ඩායම මෙහෙයවීමට ඔබට පසුබිම සැලසෙන්නේ කොහොමද? අපි ඒ ගැනත් කතා කරමු.
ඔව්, දැන් මේ තරගාවලිය මුලින්ම ඒගොල්ලෝ අනවුන්ස් කරේ 2017 වසරේදී. අපි ප්‍රපෝසල් එකක් ඒකට සබ්මිට් කරා අපේ තියෙන කේපබිලිටීස් අපේ ට්‍රැක් රෙකෝඩ් එක අනුව. ඉතින් ඒගොල්ලෝ අපේ කණ්ඩායම තෝරාගත්තා. මුළු ලෝකෙම ඒගොල්ලෝ කණ්ඩායම් තෝරගත්තේ 7ක්. ඒගොල්ලන්ගේ ෆන්ඩින් ලබා දෙන්න, ඒ කියන්නේ කම්පීට් කරන්නත් ඒ ආයතනෙන් ෆන්ඩින් ලබා දුන්නා. ඉතින් ඒ කණ්ඩායම් 7න් එකකට අපේ කණ්ඩායම තේරුණා. දැන් ඒකේ අනිත් සුවිශේෂ දේ තමයි ඒ තේරුණ කණ්ඩායම් 7න් කණ්ඩායම් 6ක්ම ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන ආයතන තියෙන කණ්ඩායම්. කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන් පිට තේරුණ එකම ටීම් එක තමයි අපේ ටීම් එක ඩාප ෆන්ඩින් ලබා ගන්න. ඊට පස්සේ තව කණ්ඩායම් 5ක් ෆන්ඩින් නැතුවත් ඒගොල්ලෝ සහභාගී වුණා. එතකොට සම්පූර්ණයෙන්ම කණ්ඩායම් 12කින් පටන් ගත්ත කම්පිටිෂන් එකක්. ඒ ප්‍රපෝසල් එකෙන් සක්සස්ෆුල් වුණ නිසා අපිට එතන ඉඳලා මේ කම්පීට් කරන්න හම්බුණා මේ කම්පිටිෂන් එකේ.
මම ඊළඟට ඔබෙන් දැනගන්න කැමතියි, ඔබ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණේ කොහොමද?
මුලින්ම මම සංක්‍රමණය වුණේ මීට ටික කාලයක් වෙනවා දැන්. ඒ ඇවිල්ලා 2000 වසරේදී තමයි මේ මුලින්ම පර්මනන්ට් රෙසිඩෙන්සි හම්බලා අපි ඕස්ට්‍රේලියාවට මුලින්ම සංචාරය කරේ. නමුත් ඒ අවස්ථාවේදී මම තාම මගේ උපාධිය හදාරම හිටි ලංකාවේ. ඒක නිසා ආපහු මම ලංකාවට ගිහිල්ලා උපාධිය ඉවර කරලා තමයි අපව 2004 වසරේදී ඕස්ට්‍රේලියාවට ආව මගේ පශ්චාත් උපාධිය හදාරන්න. එතන සිට තමයි මම දිගටම ඕස්ට්‍රේලියාවේ ඉන්නේ.
අපි දැනගන්න කැමති ශ්‍රී ලංකාවේ ඔබේ පසුබිම කොමක්ද කියලා.
මම ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපනයේ හැදෑරු කොළඹ නාලන්දා විද්‍යාලයේ. ඊට පස්සේ මම මගේ පළවෙනි උපාධිය හැදෑරුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ. මම කරේ ඉංජිනියරින් ෆිසික්ස් ස්පෙෂල් ඩිග්‍රී එකක්. එතනින් පස්සේ තමයි මට රොබෝටික්ස් ගැන ඉන්ට්‍රෙස්ට් එකක් කැමැත්තක් ඇති වුණේ. ඊට පස්සේ තමයි මම ඔස්ට්‍රේලියාවට එන්න තීරණය කරේ.
ඔව්, අපි ආයෙත් හැරෙමු ඩාපා සබ්ටි චැලෙන්ජ් එක දිහාවට. මේ ඩාපා චැලෙන්ජ් ජයග්‍රහණය ඔස්ට්‍රේලියාවට සුවිශේෂී ජයග්‍රහණයක් වෙන්නේ කොයි ආකාරයටද කියලා පැහැදිලි කරගනිමු.
ඔව්, දැන් ඇත්තටම ඒ චැලෙන්ජ් එක ඇවිල්ලා බොහොම සුවිශේෂී ජයග්‍රහණයක්. අපි ඇත්තටම පරිම පොයින්ට්ස් එකේ ටොප් ස්කෝර් එකට අපි ටයි එකක් වුණා තවත් ටීම් එකක් එක්ක. මේක අපි මේ ඊට පස්සේ අපි ටොප් 2 පොසිෂන් එකට ආවා. මෙතෙන්දි ටොප් 2 පොසිෂන් එකට ආව විතරක් නෙමෙයි, මෙහෙම ඩාපා චැලෙන්ජ් එකදී අවසාන වටේට තේරුණ එකම ඕස්ට්‍රේලියානු කණ්ඩායම තමයි අපි මේ දැන් තියෙන ඉතිහාසෙම. මීට කලින් කවදාවත් ඕස්ට්‍රේලියානු ටීම් එකක් මේ වගේ ඩාපා රොබොටික්ස් චැලෙන්ජ් එක අවසාන වටේට තේරලා තිබුණේ නැහැ. ඊළඟට මේකේ සුවිශේෂ දේ වෙන්නේ අපි පරාජය කරපු අනිත් ටීම්ස් අතර හිටියා බොහොම ප්‍රබල ටීම්ස් කීපයක්. ඒ කියන්නේ NASA ආයතනයේ කැල්ටෙක් විශ්වවිද්‍යාලය, MIT විශ්වවිද්‍යාලය, කානෙගි මෙලන් විශ්වවිද්‍යාලය වැනි බොහොම ප්‍රබල සහ ලෝකේ බොහොම ප්‍රචලිත නම් තියෙන කණ්ඩායම් ගොඩක් පරාජය කරලා තමයි
ටොප් ස්කෝර් එකට ටයි වෙලා ඊට පස්සේ ටයි බ්‍රේක් එකකින් අපිට සෙකන්ඩ් ප්ලේස් වින් එකක් හම්බුණා. ඒකේ ජයග්‍රහණය කරපු හින්දා අපිට ප්‍රයිස් මනි විදිහට හම්බුණා 1 million US dollars හම්බුණා. අපි තින් ඒකෙන් කරේ අපි කල්පනා කර අපි කොහොමද මේ වැඩි වැඩියෙන් මේකෙන් රිසල්ට් එකක් ගන්න කියලා. ඉතින් අපි ඊට පස්සේ කරේ අපි තීරණය කරලා බ්‍රිස්බන් වල තියෙන ප්‍රධාන විශ්වවිද්‍යාලයක් වන ක්වීන්ස්ලන්ඩ් යුනිවර්සිටි ඔෆ් ටෙක්නොලොජි කියන කිවියුටි විශ්වවිද්‍යාලයත් සමග ෆීමේල්ස් ඇන් අන්ඩර් රෙප්‍රසන්ටඩ් කමියුනිටීස් වල කට්ටියට පශ්චාත් උපාධි PhD එකක් කරන්න රොබෝටික්ස් ක්ෂේත්‍රයේ පුළුවන් වෙන්න ස්කෝලර්ෂිප් ෆන්ඩ් එකක් එස්ටැබ්ලිෂ් කරා අපි $1 million US වලින්.
ඔව් නවින්ද, ඔබ නායකත්වය දෙමින් සිදු කළ මෙම පර්යේෂණ සිදු කිරීමේදී ඇතිවුණු අභියෝග මොනවාද?
අපිට මේ තරගාවලියේදී අභියෝග කීපයක් තිබුණා. පළවෙනි දේ තමයි තිබුණ ටෙක්නිකල් චැලෙන්ජස්. ඒ කියන්නේ මේ රොබෝටික්ස් පැත්තෙන් මේ වගේ පරිසරයකට රොබෝ යන්ත්‍ර යවනකොට කිසිම ගැරන්ටි එකක් නැහැ ආපහු රොබෝ යන්ත්‍ර සමග කමියුනිකේට් කරන්න පුළුවන් කියලා. මොකද රේඩියෝ කමියුනිකේෂන් වලට බොහොම අභියෝගාත්මක පරිසරයක් තමයි මේ තරගාවලිය සිද්ධ වුණේ. ඒක නිසා අපිට ගොඩාක් අපේ ටෙක්නොලොජි දියුණු කරන්න වුණා. බේස් ස්ටේෂන් එකේ ඉන්න කෙනාට සන්නිවේදනය කරන්න බැරි වුණත් ඒ රොබෝ යන්ත්‍ර සමග ඒවට ඒ කරන්න ඕන මිෂන් එක කරන්න පුළුවන් ආකාරයට ටෙක්නොලොජි දියුණු කරන්න වුණා. ඊළඟට ඒ රොබෝ යන්ත්‍ර වලට කලින් අපිට දැනුම් දෙන්න විදියක් නැහැ එම පරිසරයේ මොන වගේද කියලා. කියන්නේ ඒකේ මැප් එකක් කලින් අපිට දෙන්නේ නැහැ. ඒක නිසා ඒ පැත්තනොත් අපිට ගොඩාක් තාක්ෂණ දියුණු කරන්න වුණා. කලින් කියපු උමං මාර්ග ඒ වගේ පියන තැන්වල තව තිබුණා නැරෝ පැසේජස්, එතකොට රෆ් ටෙරේන්, ඊළඟට තව පොළොවට තියෙන ඒ දුම්රිය ස්ථාන වගේ අවස්ථාවලදී පඩි පේලි වගේ දේවල්. ඉතින් ඒ හැම දෙයකටම යන්න පුළුවන් විදිහ රොබෝ යන්ත්‍ර අපිට යවන්න වුණා. ඒක නිසා අපේ ටීම් එකේ රොබෝ යන්ත්‍ර 6ක ටීම් එකක් තමයි අපි ඩිප්ලොයි කරේ. එතෙන්දී අපිට තිබුණා ට්‍රැක්ස් තියෙන රොබෝට්ස්ලා දෙන්නේ, තව ලෙගඩ් රොබෝට්ස් කියන්නේ කකුල් තියෙන කකුල් 4ක් ගන්න තියෙන රොබෝට් යන්ත්‍ර දෙකක්, සහ තව ඩ්‍රෝන් රොබෝ යන්ත්‍ර දෙකක්. ඉතින් ඒ වෙනස් විදිහ රොබෝ යන්ත්‍ර අපිට පාවිච්චි කරන්න වුණා. පොළොවට පරිසරයේ එක එක තියෙන අභියෝග ජය ගන්න පුළුවන් විදිහට රොබෝට් ටීම් එකක් අපිට නිර්මාණය කරන්න වුණා. නමුත් අපිට තවත් විදිහ අභියෝගයක් ලැබුණා. මේක තිබුණේ මේකේ අවසාන වටය තිබුණේ 2021 වසරේ සැප්තැම්බර් මාසේ. ඉතින් එම කාලයේදී ලෝකෙ පුරාම මේ තියෙන කෝවිඩ් වසංගතය නිසා අපිට ඔස්ට්‍රේලියාවේ සිට තිබුණේ ඇමරිකා එක්සත් ජනපදයේ තිබුණේ අවසාන වටය. ඉතින් ඔස්ට්‍රේලියාවේ සිට අපේ ප්‍රධාන ඉංජිනේරු කණ්ඩායම යවන්න අපිට බැරි වුණා ඒ කෝවිඩ් සම්බන්ධයෙන් තිබුණ තත්ත්වය නිසා. එම නිසා අපිට සහායක කණ්ඩායමක් සමග මේ රොබෝ යන්ත්‍ර ඇමරිකාවට යවන්න සිද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි, බොහොම කෙටි කාලයක් ඇතුළත අපේ සහායක කණ්ඩායමට එම රොබෝ යන්ත්‍ර පාවිච්චි කරන හැටි, පරිහරණය කරන හැටි අපිට පුහුණු කරන්න සිද්ධ වුණා. ඊට පස්සේ අපිට වුණා ඔස්ට්‍රේලියාවේ සිට දුරස්ථ ලෙස මෙම රොබෝ යන්ත්‍ර වලට සහාය දෙන්න. ඉතින් ඒක නිසා ඒක අපිට සිද්ධ වුණ බොහොම ලොකු අභියෝගයක්. බොහොම කෙටි කාලයක් ඇතුළත අපිට ඒකට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් අවසානයේදී අපිට ලැබුණේ හොඳ අවුට්කම් එකකින්ද අපි ගොඩාක් සතුටු වෙනවා. අපි මේ වගේ අභියෝග ජයගෙන මේ විදිහ අවුට්කම් එකක් ලබා ගන්න පුළුවන් වෙච්ච එක ගැන.
අභියෝග රසක් මැද්දේ මේ පර්යේෂණය සිදු කරමින් යනකොට ඔබට අමතක නොවන සිදුවීම් අනිවාර්යෙන් තිබෙන්නට ඇති. නවින්ද, අපි එහෙනම් මතක් කරගනිමු මේ වගේ අමතක නොවන සිදුවීමක් දෙකක්.
ඔව්, අපිට දැන් මේ අවුරුදු 3ක කාලයක් තිස්සේ මේ තරගාවලියට සහභාගී වෙනකොට අපිට ඉතින් අමතක නොවන සිදුවීම් කීපයක්ම සිද්ධ වුණා. නමුත් විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි මේ අපි දැන් මේ අවසාන තරගාවලිය අවසාන වටේදී කලින් කිව්වා වගේ අපිට තිබුණ අර කෝවිඩ් අභියෝගය හින්දා අපිට මුළු ටීම් එකම අපිට යවන්න බැරි වුණා. ඒක නිසා අපි අපේ සහායක කණ්ඩායමක් සමග තමයි අපි රොබෝ යන්ත්‍රය යව්වේ. දැන් මේ මුළු තරගාවලියම මම අර කලින් කියපු විදිහට තිබුණේ මේ රොබෝ කණ්ඩායමක් යවලා පොළොවට තියෙන පරිසරයේ මේ තියෙන අර එක එක ඔබ්ජෙක්ට්ස් තියෙන තැන් දැනගෙන ඒව මොනවාද කියලා ආපහු බේස් ස්ටේෂන් එකට එවන එක. මේ අතරතුරද අපේ කණ්ඩායමට සිදුවෙච්ච දෙයක් තමයි අපේ රොබෝ යන්ත්‍ර කීපයක්ම ඒ අර පැයක අවසාන වටේ ඇතුළත ඒගොල්ලොන් එක එක ප්‍රශ්න ඇති වෙලා නිෂ්ක්‍රිය වුණා. දැන් එකක් තමයි අපේ ට්‍රැක් රොබෝට් යන්ත්‍රයක් නිෂ්ක්‍රිය වුණා, අපදාවක ලක් වුණා. ඒක නිසා ඒකට එළියට එන්න බැරි වුණා. ඊට පස්සේ අපි ආවපු ලෙගඩ් රොබෝට්ස් අගින් පළවෙනියට ආවපු එක්කෙනා ගොඩාක් ඇතුළට ගිහිල්ලා එයාටත් සන්නිවේදනය කරන්න කමියුනිකේෂන් ලින්ක් එකක් නැතිවල තවත් ගොඩාක් ඇතුළතදී එයා කකුල ලිස්සල වැටලා තිබුණා. නමුත් එයාගාව තිබුණා ගොඩක් කලෙක් කරපු ඩාටා ආපහු අපිට ගෙන්න ගන්න බැරුව. ඊට පස්සේ දෙවනි ලෙගඩ් රොබෝට්යන්සේ ගියා, එයා වැටුණ කෙනා වැටුණු රොබෝට් ළඟට ගිහිල්ල එයාගේ ඩාටත් ඔක්කොම ගත්තා. ඊට පස්සේ එයත් ආපහු ඒ ඩාට අරගෙන කමියුනිකේට් කරන්න පුළුවන් තැනකට එන්න යද්දි එයත් බොහොම අභියෝගාත්මක ටෙරේන් එකකට, කියන්නේ චැලෙන්ජින් ටෙරේන් එකක් උඩ ඇවිදින්න ගිහිල්ලා එයත් ලිස්සල වැටුණා. ඉතින් අන්තිමට තරගාවලියේ අවසාන විනාඩි කීපය ඇතුළත අපේ රොබෝට් යන්ත්‍ර 6න් එකම එක රොබෝට් යන්ත්‍රයක් විතරයි මොබයිල් වල තිබුණේ, කියන්නේ එහාට මෙහාට යන්න පුළුවන් තත්ත්වයක් වෙලා තිබුණේ. ඉතින් මෙතෙන්දී අපිට වුණා බොහොම සුළු කාලයක් ඇතුළතදී අපි ඒ රොබෝට් යන්ත්‍රය යවන්න වුණා අන්තිමට අර වැටිලා ඉන්න ලෙගඩ් රොබෝට් ළඟට ගිහිල්ලා එයාගේ තියෙන ඩාටා ඔක්කොම එයා කලෙක්ට් කරලා ඊට පස්සේ ආපහු බේස් ස්ටේෂන් එකට එවන්න සිද්ධ වුණා. ඉතින් අපි මේ විදිහට අන්තිම තප්පර කීපෙදී තමයි අන්තිමේ ස්කෝ එක ගත්තේ. අන්තිමට බලනකොට ක්ලොක් එකේ තිබුණේ අන්තිම තප්පර 25ක් විතරයි ඉතුරු වෙලා තිබුණේ මේ අන්තිමට අපේ මේ ස්කෝ එක එනකොට. ඉතින් ඒක නිසා තමයි බොහොම ක්ලෝස් ෆිනිෂ් එකක් තමයි අන්තිමට උනේ. ඉතින් අන්තිමට අපිට දෙවනි ස්ථානය ලබා ගන්න උනේත් ඒක නිසා. මොකද දිනපු කණ්ඩායම ඒක ඇවිල්ලා ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි, ETH Zurich වගේ යුනිවර්සිටිස් කීපයක කණ්ඩායමක්. ඒගොල්ලෝ අපිව අන්තිමට බීට් කරේ තප්පර 46ක් වෙනි බොහොම සුළු කාලයක් ඇතුළතදී. ඒක නිසා ඒක අපි ටොප් ස්කෝ එකට ටයි වෙලා, නමුත් බොහොම උණුසුම් තරගයකින් තමයි අන්තිමට ඒක සිද්ධ වුණේ. නමුත් ඒ අපේ රොබෝට් යන්ත්‍ර අක්‍රිය වෙලා එහෙම තියෙද්දිත් අපිට එම පොයින්ට්ස් ටික ලබා ගන්න බැරි වෙච්ච එක ඒක ඇත්තටම අමතක නොවන සිදුවීමක්.
බොහොම අභියෝග රැසකට, ඒ වගේම අමතක නොවන සිදුවීම් රැසකට මුහුණ දෙමින් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා මෙහෙ වූ ඒ ඩාපටී චැලෙන්ජ් යන මේ අභියෝගතා තරඟය කණ්ඩායම් නායකයා විදියට ඔබගේ ඉදිරි අනාගත බලාපොරොත්තු මොනවද?
ඔව්, ඒ ඩාප සබ්ටී චැලෙන්ජ් එකේ අපි කම්පිටිෂන් එක ඇවිල්ලා අවුරුදු 3ක් තිස්සේ තිබුණ තරගාවලියක්. ඒක අපි ගිය අවුරුද්දේ අපි ඒ ප්‍රොජෙක්ට් එක ඉවර කරා. නමුත් මම දැන් ඉදිරියට කරගෙන යන්නේ මම ඒ CSRO ආයතනයේ Robotics and Autonomous Systems Group එක ඒක ලීඩ් කරන එක තමයි මම කරගෙන යන්නේ. ඒක ඇවිල්ලා 100 දෙනෙක් විතර සමන්විත විත ගෲප් එකක්. ඉතින් අපි දැන් කරන්නේ අපි දැන් මේ තරගාවලියේදී ඩිවලොප් කරපු ටෙක්නොලොජි ඒ කේපබිලිටීස් තව වෙනත් ක්ෂේත්‍ර ගොඩකට අදාළ වෙනවා. උදාහරණයකට මයිනින් ඉන්ඩස්ට්‍රි එකට, ඊළඟට සර්ච් ඇන්ඩ් රෙස්කියු වගේ දේවල් වලට, ඩිෆෙන්ස් වලට, ඊළඟට ෆොරෙස්ට්‍රි ඇන්ඩ් ඇග්‍රිකල්චර් වගේ දේවල් වලට. ඉතින් ඒ වගේ එක එක ක්ෂේත්‍ර වලට අදාළ වෙනවා අපි මේ ඩිවලොප් කරපු ටෙක්නොලොජි එක. ඉතින් දැන් මේ දවස්වල මම කරන්නේ මගේ කණ්ඩායම අපි මෙහෙවනවා තව දුරටත් මේ ටෙක්නොලොජි එක තව වැඩි දියුණු කරලා, තව මැචුව කරලා ඒවා
පාවිච්චි කරන්න අවශ්‍ය කට්ටියට අතට ලබා දෙන විදිහට වැඩ කටයුතු කරන්න තමයි අපි මේ දවස්වල කටයුතු කරන්නේ. ඉතින් මේ වගේ දේවල් කරන්න පුළුවන් ටෙක්නොලොජි දියුණු කරන එක ඔස්ට්‍රේලියාව වගේ රටකට බොහොම අදාළ දෙයක්. අන්ඩර්ග්‍රවුන්ඩ් මයිනින් කියන දේ ඔස්ට්‍රේලියාවේ බොහොම ප්‍රචලිත දෙයක් සහ බොහොම වැදගත් දෙයක්. ඉතින් ඒ වගේ අවස්ථාවලදී මොනා හරි එහෙම ඉන්සිඩන්ට් එකක් වුණොත්, ඉන්ඩස්ට්‍රියල් ඉන්සිඩන්ට් එකක් වුණොත් එහෙම පොළොව යට ඉන්න පිරිස් බේරා ගැනීමට මේ වගේ රොබෝ තාක්ෂණය දියුණු කරලා තියෙන එක බොහොම වැදගත් දෙයක්.
ඔව්, ඉතිහාසයේ පළමු වතාවට රොබෝ තාක්ෂණික ක්ෂේත්‍රයෙන් ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණයක් හිමිකර දීමට සිය කණ්ඩායම මෙහෙයවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලංකේය ප්‍රජාව නියෝජනය කරන SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනින් අපි ඔබට සුබ පැතුම් එක් කරනවා. ඒ වගේම රොබෝ තාක්ෂණික විද්‍යා ක්ෂේත්‍රයේ නව මානයන් සොයා යන්නන්ගේ ජයග්‍රහී නියමයක ලෙසින් යළිත් දවසක මෙවැනිම කතා බහකට එක් වෙන බලාපොරොත්තු ඇතිවයි අද ඔබට සමු දෙන්නේ. ඔබට බෙහෙවින්ම සූතිවන්ත වෙනවා නවින්ද හරවත් මෙන්ම රසවත් තොරතුරු රසක් කතා බහ කරන්නට SBS සිංහල ගුවන් විදුලිය සමඟ සම්බන්ධ වූවට.
බොහොම ස්තුතියි.